ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
දෙදහස් එකොළහ වසරෙදී ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ජිප්සම් කම්හල වසදමීමත් සමගම ෆර්න් කියන කාන්තාවට තමන්ගේ රැකියාව අහිමි වෙනවා. ෆර්න් මෑතකදී මියගිය තමන්ගේ සැමියා සමග වසර ගණනාවක් ඒ කර්මාන්ත ශාලාවේ සේවය කළා. තමා සතු ඉතිරි වෙලා තිබෙන බඩු බාහිරාදිය බොහොමයක් විකුණලා දාලා වෑන් රථයක් මිලදී ගන්නා ෆර්න් රටපුරා සංචාරය කරමින් නැවතත් රැකියා සොයා යාමට තීරණය කරනවා. 2000 දශකයේ අගභාගයේ ලෝකයේ මුහුණ දුන්නු මහා ආර්ථික අවපාතය නිසා සිය රැකියා හිමිවුණු මහලු ඇමරිකානුවන් ගැන මාධ්‍යවේදී ජෙසිකා බ්‍රූඩර් විසින් රචනා කෙරුණු නොමැඩ්ලෑන්ඩ් සර්වයිවින් ඇමරිකා ඉන් ද 21st century ප්‍රබන්ධයක් නොවුණු නවකතාව ඇසුරු කරගෙන තිරයට නැගුණු නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය ආරම්භ වන්නේ ආකාරයටයි. ඉතින් අද දවසේදී අපේ නොදුරු සිනමාවේ තේරීම වටපත් වෙලා තියෙන්නේ මේ නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය. විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී ඇකඩමි අවෝඩ්ස් නැත්තං ලෝකෙම දන්නා ලෝකයේ සම්මාන උළෙලේ මුදුන් මලකඩ විදිහට හැඳින්වෙන ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවටත් මේ නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය තේරීපත් වුණා. ඉතින් අද දවසේදී අපි නොදුරු සිනමාවෙන් කියවන්නට ආරම්භ කරන්නේ මේ චිත්‍රපටය සම්බන්ධයෙන්. ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා මේ සඳහා සිනමා විශාරක විදර්ශන කණ්ණංකර. විදර්ශන, ආයුබෝවන් සුබෝදාසනක්.
ආයුබෝවන් මధుර, සුබෝදාසනක්.
විදර්ශන, පහුගිය අප්‍රේල් 26 වෙනි දින පැවැත්වුණු 93 වෙනි ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය විදිහට මේ නොමැඩ්ලෑන්ඩ් චිත්රපටය සම්මානයට පාත්‍ර වුණා. මේ විදිහට සම්මානයට පාත්‍ර වීමට මේ චිත්‍රපටය දක්වපු සුවිශේෂී කාරණා ඔබේ විග්‍රහයට හසුවන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි මුලින්ම පැහැදිලි කරගනිමු.
ඔව් මధుර, මම ඊට කලින් ටිකක් කැමති ඉතාලි ඉක්මනට කියන්න, මේ දැන් මේ සම්මාන ලැබීමම, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ 93 වෙනි ඇකඩමි අවෝඩ්ස් සම්මාන උළෙලේදී මේ චිත්‍රපටිය ප්‍රධාන සම්මාන තුනකට පාත්‍ර වෙනවා. එකක් බෙස්ට් පික්චර් එක, අනිත් එක බෙස්ට් ඇක්ට්‍රස්, අනිත් එක තමයි මේ ඒ හොඳම අධ්‍යක්ෂණය බෙස්ට් ඩිරෙක්ෂන්. එතකොට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය ක්ලොයි ෂාවෝ, ඇය අපි දන්නවා චීන ජාතික කාන්තාවක්, යුරෝපයට සංක්‍රමණය වෙලා එතනින් ඇමරිකාවට ආපු මේ කාන්තාවක්. ඒකම අපි දකිනවා මේ චිත්‍රපටයේ තියෙන සුවිශේෂත්වය තමයි කාන්තා අධ්‍යක්ෂවරියක් මේ හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගත්ත මේ දෙවැනි අවස්ථාව විදියට ඇකඩමි වට සම්මාන මේක සතුටුවන් වෙනවා. ඒකම මේ ආසියාතික කාන්තාවක් හොඳම අධ්‍යක්ෂණයට මේ සම්මානය මේ ලබා ගත්ත ප්‍රථම අවස්ථාව විදියට මේ නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටියට ලැබිච්ච මේ සම්මානය අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ චිත්‍රපටියේ ප්‍රීමියර් එක වෙන්නේ වෙනිස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී, ඒ කියන්නේ 2020 දී. ඒකදී ගෝල්ඩන් ලෑන්ඩ් සම්මානයකට ලැබෙනවා. ඒකම සම්මාන කිහිපයක්ම ලැබෙනවා අරුණාම, ඒ කියන්නේ ඇකඩමි අවෝඩ්ස් අරුණාම. ඒ කියන්නේ ද පීපල්ස් චොයිස් අවෝඩ් එක දිනනවා මේ ටොරන්ටෝ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී. ඒකම බෙස්ට් මෝෂන් පික්චර් ඩ්‍රාමා ඇන් බෙස්ට් ඩිරෙක්ෂන් වලට මේ හම්බෙනවා 78th මේ ගෝල්ඩන් ග්ලෝබ් අවෝඩ්ස් වල. ඒකම අවෝඩ්ස් හතරක් හම්බෙනවා 74 වෙනි බ්‍රිටිෂ් ඇකඩමි ෆිල්ම් අවෝඩ්ස් වල. ඒකම ආය අවෝඩ්ස් හතරක් හම්බෙනවා බෙස්ට් ෆිල්ම් එකත් ඇතුළුව 36 වෙනි ඉන්ඩිපෙන්ඩන්ට් ස්පිරිට් අවෝඩ්ස් වල. එතකොට මේක මේ අර ඉස්සල කිව්වා වගේ මේ ඇකඩමි අවෝඩ්ස් වලින් විතරක් නෙමෙයි, ඊට කලින් තිබුණු ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල් කිහිපයකම මේ චිත්‍රපටිය හොඳම චිත්‍රපටියට සම්මානයට පාත්‍ර වෙනවා. එතකොට මේ චිත්‍රපටිය පාත්‍ර වීමට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් මම විතර අපිට සලකුණු කරගන්න පුළුවන්. එකක් තමයි අපි දකිනවා මෑත කාලය තුළ ඇමරිකාවේ ඇකඩමි අවෝඩ් සම්මාන උළෙල ඇතුළේ මේ යුරෝපීය සම්මාන උළෙලවල් වලදී ආසියාව කෙරේ යම්කිසි නැඹුරුවක් අපිට දක්නට ලැබෙනවා. විශේෂම අපි දකිනවා ෆරසයිට් චිත්‍රපටිය, ඊට පස්සේ සොෆ්ට් ලිෆ්ටර්ස් චිත්‍රපටිය. මෙන්න මේ චිත්‍රපටි වලින් අපිට පේනවා යම්කිසි ආකාරයක අර ඇමරිකාව තුල තිබුණා නේද යම්කිසි ස්ටීරියෝටිපිකල් ආසියාව පිළිබඳ අදහසක්. ඒ කියන්නේ ආසියාව කියලා කියන්නේ ටිකක් නොදියුණු, යම්කිසි අවබෝධයක් නැති, පොඩි නිකන් গুপ্ত වූ, යම්කිසි විදිහ අපි ලොකු සැලකීමකට ලක් කළ යුතු නැහැ වගේ අදහසක් තිබුණා නම් අපිට පේනවා මේ චිත්‍රපටි වලට ලැබිච්ච සම්මානයක, විශේෂයෙන් මේ නොමැඩ්ලෑන්ඩ් වලට ලැබිච්ච සම්මානයත් එක්ක මේ අදහස ඇමරිකාවේ ඇතුලේ අම් ආකාරයකට වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි එකක් ඇමරිකාව උත්සාහ කරනවා යම් ආකාරයකට නැගී එන ආසියාව පැත්තෙක් විශේෂම චීනය ඇතුළු ඒ කලාපය තුළ නැගී එන ඒ ආධිපත්‍යත් එක්ක යම්කිසි අභිමුඛ වීමක් කරන්න. ඒ අභිමුඛ වීම කියලා කියන්නේ යම්කිසි විදිහට අපිට කියන්න පුළුවන් තරගයක් කියලා. එතකොට මේ තරගය ජයග්‍රහණය කරන්න නම් ආර්ථික තලයේ විතරක් නැත්නම් මිලිටරි නැත්නම් මිලිටරි යුදමය තලයේ විතරක් ඒ සාර්ථකත්වය අත් කරගන්න බෑ. ඒ සඳහා සංස්කෘතික මේ සංස්කෘතික ක්ෂේත්‍රය ඇතුළෙත් ඊටම සියුම් උපක්‍රමික ප්‍රවේශයක් යොදා ගන්න වෙනවා තමන්ගේ පිහිටුම සලකුණු කරන්න. එතෙන්දී මම හිතන්නේ ඒ චීනය සහ ආසියාව කියන එක තමන්ගෙන් වියෝ වෙච්ච නැත්නම් තමන්ගෙන් අයින් වෙච්ච ගුප්ත අනෙකෙක් විදියට පත් කරන්නේ නැතුව එයත් ඔවුන්ගේ හෙජමොනිය තුළට රයිට් හෙජමොනිය කියලා අපි කියන්නේ යම්කිසි ආකාරයකට කැමැත්තේ අනුමැතියෙන් ලබන පාලනය. හරි. එතකොට අපිට පේනවා මේ අකඩමියවට සම්මාන උළෙල විසින් මේ අපිට දක්කට ලැබෙන මෑත කාලය පුරාම යම්කිසි විදියකට මේ ආසියාතික අනෙකා නිකන් හුදකලාව තියන්නේ නැතුව ඒ තමන්ගේ වපසරිය ඇතුළට ඇතුළත් කර ගැනීම. එතකොට ඒක තමයි අපිට ඉස්සෙල්ලම දක්කට ලැබෙන ප්‍රවණතාවය සහ නොමැඩ්ලෑන්ඩ් වලට සම්මානය ලැබීමට. ඊට පස්සේ දෙවෙනි කාරණය තමයි නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේ තේමාව. අපිට සිංහලෙන් කියන්න පුළුවන් නොමැඩ් කියන එකේ අදහස නැත්නම් නොමැඩිසම් කියලා කියන්න පුළුවන්. ඒක යම්කිසි විදියට එන්ඩේරියාව කියලා. ඔන්න සිංහල වචනයක් අපිට යෝජනා කරන්න පුළුවන්. එන්ඩේරියාව. එන්ඩේරියාව කියලා කියන්නේ එක තැනක දිගටම ජීවත් වෙන්නේ නැතුව කලින් කලට ආහාර තලබීම් දඩබීම් සොයාගෙන තැනින් තැනට ගිහිලා පදිංචි වෙන මිනිස් සමූහයන් ගෝත්‍රයන් වල සංචරණ කණ්ඩායම්. එතකොට මෙන්න මේ ලක්ෂණය යම් ආකාරයකට අපිට පේනවා මේ චිත්‍රපටියේ ඒ කේන්ද්‍රීය චරිතය ගත්තොත් ඒ ෆර්න්ගේ චරිතය අර ඉස්සෙල්ලා මම හිතනවා මේ කියන්නේ මధుර මේ පැහැදිලි කරපු විදියට ඒ ගමනය තුළ මේ ඇයගේ සංචාරය තුළ සහ ඇයට හමුවන කණ්ඩායම් විශේෂම ඒ නොමැඩ් ප්‍රජාව හමු වීම ඇතුළේ අපිට පේනවා මේක යම්කිසි ආකාරයකට ඇමරිකානු ජන ජීවිතය අද දවසේ මුහුණ දෙන යම්කිසි ධනේශ්වරයේ අර්බුදය නැත්නම් ඒකාකාරීකම් වලට ආපස්සට යන්න හදන උත්සාහයක් යම්කිසි ආකාරයක තමන්ගේ අතීතයේ ආරම්භයට නැත්නම් තමන්ගේ පැමිණීම දැන් උදාහරණ චිත්‍රපටියෙම තරක තියෙනවා ෆර්න්ගේ චරිතයේ නිරූපණය වෙන්නේ යම් ආකාරයකට ඇමරිකාවේම තියෙන මුල් ආධිකෘවරුන්ගේ ජීවිතය කියලා. මේ අපි දකිනවනේ ඇමරිකාව නිර්මාණය වෙන්නෙම යම්කිසි ආකාරයකට මේ එන්ඩේරියානු නැත්නම් බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපය හරහා ආපු මේ සංක්‍රමණිකයන්ගේ. එතකොට අපිට පෙන්නනවා මේ චිත්‍රපටිය ඇතුළේ මේ ආර්ථික අර්බුදය විශේෂයෙන්ම 2008 ඇති වෙච්ච ආර්ථික අර්බුද සහ ධනේශ්වරයේ අර්බුදය ඊට පස්සේ ඒකාකාරී පරිභෝජනවාදී කුටුම්බ ජීවිතයේ තියෙන සීමාකම් වලට මේ සීමාකම් සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළේ තියෙන යම් ආකාරයකට ප්‍රස්ටේෂන් එක යම් ආකාරයකට විගලිතභාවය පරාරෝපණීය හැඟීම් මෙන්න මේකට ලබන උත්තරයක් විදියට ඇමරිකානු ජනතාව තුළම යම් කිසි විදිහේ මනෝභාවයක් තියෙනවා එවැනි ආකාරයේ අතීතයකට මේ අපිව විඳපු මේ අපි නිදහසේ ගත කරපු අතීතයක් පිළිබඳ යම් ආකාරයක ෆැන්ටසියකට මෙන්න මේ ෆැන්ටසිය අලුත් රයිට් ඒ අලුත් කියලා අදහස් කරන්නේ මේ අතීතය පිළිබඳ නැවත පරිකල්පනය කිරීමේ අර්ථයෙන් මේ අකඩමි අවෝඩ්ස් සම්මාන ලැබිච්ච සිනමා කෘතිත් එක බැලුවම මේක ටිකක් අපිට පේනවා මේ යුගයේ මේ අද දවසේ ගෙවන ඒ කියන්නේ මානසිකත්වය සමාජ මානසිකත්වයේ නිරූපණයක් මේ චිත්‍රපටිය තුළ ඉතාම තියුණු ආකාරයකට අපි විතර ගෙනියනවා. එතකොට මේ චිත්‍රපටි නොමැලෑන් චිත්‍රපටිය ඒ සුවිශේෂී තේරීමකටපත් වෙන්න මම හිතනවා මෙන්න මේ කාරණා ටික හේතු වුණා කියලා.
හොඳයි විදර්ශනයන් බොහෝ දෙනාගේ අදහස වෙන්නේ මේ නොමැඩ්ලෑන්ඩ් කියන්නේ මේ නොමැඩ් ජනතාවගේ හැබෑම ජීවන කතාව කියාපාන චිත්‍රපටයක් කියලා. දැන් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙන සමාජ දේශපාලන කාරණා ඔබ සිනමාත්මකව විග්‍රහ කරන්නේ මොන ආකාරයෙන්ද?
පළවෙනි දේ අර මම හිතනවා මధుර කිව්වා වගේ මේක නොමැඩ්ස් ලාගේ ඒ කියන්නේ ඒක ඇත්තටම මේ චිත්‍රපටයේ ඉන්න මේ චරිත කීපයකුත් ඒ කියන්නේ මොකද මේක පෙනීන චරිත එයාට හම් වෙන මිත්‍රයෝ ලින්ඩා වගේ කෙනෙක් ඊට පස්සේ බොබ් වෙල්ස් දැන් ඔය වගේ ඉන්න පිරිස ඇගුත් විශේෂයෙන්ම අපිට පෙන්නනවා මේ ඒ ඉන්න චරිත ඇත්තටම ඒගොල්ලෝ යම්කිසි ආකාරයකට මේ එකට එක කියන්නේ එකට එකතු වෙලා නැත්නම් එන්ඩේරියාවේ ජීවිතය නැත්නම් මේ සංචාරක ජීවිතයේ වෑන් එකක් අරගෙන සයිකතනක පාක් කරලා ඔවුන් යම් කිසි විදිහේ ජන ප්‍රජාවක් විදිහට ඉන්නාදන උත්සාහය යම් ආකාරයකට පුහුණු වීමක් නැත්නම් ඒගොල්ලෝ එකිනෙකා ජීවිතය බෙදා ගැනීමේ පුහුණුවකුත් මම හිතනවා මේ චිත්‍රපටියේ පෙන්නනවා. එතකොට මේ ඇත්තම ජීවිතවල අත්දැකීම් ටික මේ චිත්‍රපටියට පාත්‍ර කරගෙන තියෙනවා. දැන් මේකේ මේ රංගනයෙන් දායක වෙන මේ ලින්ඩා මේ ඊට පස්සේ ෆ්‍රැන්කි ඊට පස්සේ ඊට පස්සේ බොබ් වෙල්ස් වගේ මේ තියෙන මේ චරිතවල මේ ඇත්තටම මේ පෙනී ඉඳීම තමයි අපිට මේ පේන්න තියෙන්නේ. එතකොට මේ චිත්‍රපටියේ මේ සමාජ දේශපාලන කාරණය මම හිතනවා පැහැදිලිවම අර මම කලිනුත් කිව්ව එකට යම් කිසි ආකාරයකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේශපාලනිකව අපි දකිනවා ඇමරිකාවේ නිවාස මේ 2008 ඇති වෙච්ච මූල්‍ය අර්බුදය ඒ මූල්‍ය අර්බුදයට මූලිකවම හේතු වෙච්ච දේ තමයි නිවාස වෙළඳපොළේ කඩා වැටීම. රයිට්. එතන ඉඳලා තමයි ඊට පස්සේ බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ. එතනින් පස්සේ තමයි ඇමරිකානු ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මේ බැංකු මූල්‍ය පද්ධතිය පවත්වා ගන්න ණය පොම්ප කරන්න. රයිට්. එතනින් පස්සේ තමයි විශාල උද්දමන තත්ත්වයක් ඇති වෙලා ඇමරිකානු සහ යුරෝපීය ආර්ථිකයේ කඩා වැටීම සිද්ධ වෙන්නේ. එතකොට 2008 කියලා කියන්නේ ඇමරි යුරෝපීය ලෝකයේ තුල විශාල මූල්‍ය අර්බුදයක් ඇති වෙච්ච කාලයක් සහ අනිත් පැත්තෙන් ඒ නිසාම කියන ඇමරිකානු යුරෝපීය 2008 මූල්‍ය අර්බුදයේ විසින් ඇති කළේ මූල්‍ය එහෙමනම් ආර්ථික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක මුළුමනින්ම සමාජයේ සමාජ කණ්ඩායම් සමාජ පන්තීන් ඒ රසකට විශාල අර්බුදයක් ගෙනාවා. රයිට්. ඔවුන්ගේ ජීවන තත්ත්වයන්, ඔවුන්ගේ පරිභෝජනයන්, ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය, එකම ඔවුන් සමාජයක් වශයෙන් එකට ජීවත් වීමේ තිබ්බ මේ සමාජීය ඒකමිතිය මෙන්න මේ සියල්ල කඩා වැටීමකට පත් වෙන එක පැත්තක මහජන පරමාධිපත්‍ය. ඒ කියන්නේ මේ අපි දන්නවා මේ ජනතාවට ජනතාවම පාලනය කිරීමට ඇති මේ නිදහසේ අයිතිය, ඒකම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, මේ සියල්ලම අර්බුදයට යනවා. මේ අර්බුදයට යෑම ඇතුලේ තමයි අපිට පේන්නේ මේ 2008 මූල් අර්බුදයෙන් පසු එන්න මේ අර්බුදයේ විකාශනය, ඒ කියන්නේ ජන කණ්ඩායම් වල ඒ විවිධ පදාස වලට වීදෙනවා. මෙන්න මේ පදන මම හිතනවා ඉස්සල්ලා ඒ මදුරගේ ආරම්භක පැහැදිලි කිරීමේදී යම්කිසි දෙයක් සලකුණු කළා. මෙන්න මේ කාරණය ඇතුලේ අපි ඇමරිකානු ඒ ජන ජීවිතය තුළ අයින්ද්‍රිය වෙච්ච මිනිස්සු එක තමන්ගේ සමාජ ජීවිතය නැවත හිතන්නේ කොහොමද? කියන ආර්ථික සමාජ දේශපාලන අර්බුදයක් ඒ සමාජයේ පතුල දක්වා විහිදී ගියාට පස්සේ අපි අපේ සාමූහික ජීවිතය පරිකල්පනය කරන්නේ කොහොමද කියන ඒ අත්දැකීම තුළදී මේ චිත්‍රපටිය අපිට පෙන්නනවා. මේක පදනම් වෙච්ච කෘතියත් එක්කම යම්කිසි ආකාරයකට නැවත අපි අපේම වූ යම්කිසි විදිය ප්‍රජාවක් නැත්නම් අපේම වූ යම්කිසි විදිය කොමියුනින් එකක් කොමියුනයක් රයිට්. මෙන්න මේක පරිකල්පනය කරන්නේ කොහොමද කියන එක මේ චිත්‍රපටියේ අපිට ඉතාම හොඳින් පේන. ඒ කියන්නේ ෆර්න් ගේ සංචාරය තුළ රයිට්. ඒ කියන්නේ ෆර්න් එක තැනක රැඳෙන්නේ නැහැ. නමුත් අපිට පේන හැම වෙලෙම ෆර්න් අගේ ආදරය සහ බලාපොරොත්තුව කරහා සහ ඒ කියන්නේ මිනිස් ප්‍රජාව මිතුරන් සමග මිත්‍රත්වයක් අතර කරන්නේ බෙදා ගැනීම වලදී ඔවුන් ඒක අතාරින්නේ නැහැ. ඒක දෙක පැත්තක අපිට පේනවා. මේ ෆර්න්ගේ හුදකලාවත් පෙන්නනවා. අනිත් පැත්තෙන් ඒ හුදකලාවත් එක්ක සාමූහිකව දේවල් බෙදා හදා ගනිමින් මේ ජීවිතය ඉගෙන ගැනීමේ කලාවකුත් අපිට පෙන්නනවා. ඒක හරියට මට කියන්න පුළුවන් මේ කොවිඩ් වසංගත කාලේ අපිට කරන නිවේදනයක් තමයි ඔයගොල්ලෝ දුරස්ත වෙලා ඉන්න. ඒකම අපිට දුරස්ත වෙලා ඉන්න විතරක් බෑ, ඒකම සමාජයේ සහයෝගීතාවයකුත් ඕනේ අපිට ජීවත් වෙන්න. මේක පැත්තක අපි පුද්ගලිකව ඒක නිරෝධායනය වෙලා හෝ හුදකලා වෙලා ඉන්න වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට සාමූහිකත්වයේ වෙතට වඩා වඩා යන්න වෙලා තියෙනවා. මෙන්න මේ මානයන් දෙකම මේ චිත්‍රපටිය අපිට එක පැත්තක පෙන්නනවා. රයිට්. එතකොට අර ඇත්ත ජීවිත, ඒ කියන්නේ ඇත්තටම නෝමැඩ්ස්ලා විදියට ඉන්න ඔවුන්ගේ ඇත්ත ජීවිත, ඒකම ඇත්ත උපදේශන සේවා, එක්කම ඇත්තම කල්ට් එකක් විදියට ඔවුන් ජීවත් වෙන විදියට මම හිතනවා චිත්‍රපටිය තියෙන විශේෂත්වයක් මෙන්න මේ, ඒ කියන්නේ රියල් ස්වභාවය. මේකට මේ පදනම් වෙච්ච කෘතියක් ෆික්ෂන් එකක් නෙවෙයිනේ. රයිට්. එතකොට ඒක ෆික්ෂන් එකක් නොවන නිසාම මේ කෘතියෙන් හදිච්ච චිත්‍රපටියත් අම්ම කිසි ආකාරයකට ෆික්ෂන් එකක් විදියට විතරක් පත් කරලගෙන නැහැ. මෙවුන්ගේ මෙන්න මේ ගෝත්‍රික මෙන්න මේ සමාජ කණ්ඩායම් වල අලුත් තත්ත්වයක් එක්ක ඇත්තටම ජීවිතයත් මේ චිත්‍රපටිය ඇතුළේ නිරූපණය වෙනවා. එතකොට මෙන්න මේ නිරූපණයත් එක්ක තමයි අපිට මේ චිත්‍රපටියේ සමාජ දේශපාලන චිත්‍රයේ විදියට ඒ කියන්නේ පැහැදිලිව පේන්නේ ඇමරිකානු යුරෝපීය ජන ජීවිතයේ ධනේශ්වර පරිභෝජන ජන ජීවිතයේ කඩා වැටීමත් සමග යම්කිසි ආකාරයකට අලුත් ජීවිතයක් උපුටා ගැනීමට කරන උත්සාහය. ඒ අලුත් ජීවිතය හොයාගන්න වෙන්නේ නැවත ඇමරිකානු ඉතිහාසයේම සම්භවයෙන්. එහෙම නැත්නම් අපේ ශිෂ්ටාචාරයේම ආරම්භයේ තිබ්බ ඒක එඩේරියානු ජීවිතය. මෙන්න මේ ජීවිතය තමයි අපිට යම්කිසි ආකාරයකට නිදහස පිළිබඳව නැත්නම් අරාජිකත්වය පිළිබඳව අපේටම වූ ජීවිතයක් පරිකල්පනය කිරීම පිළිබඳව යම්කිසි චිත්‍රයක් අපිට සපයන්නේ. මෙන්න මේ චිත්‍රය යම්කිසි අපාජි ආකාරයකට අපිට කියන්න පුළුවන් මේ අතීතයේ කතාව මිත්‍යාවක් කියලා. නමුත් මේ මිත්‍යාවන් වෙතට සාමූහික මිත්‍යාවන් වෙතට නැවත ප්‍රවිෂ්ඨ වීමේ සමාජ දේශපාලන නැඹුරුව තමයි මේ චිත්‍රපටියේ ෆර්න්ගේ චරිතය සහ ඒ අනිකුත් මේ ඇත්තටම ජීවත් වෙන මේ නෝමැඩ්ස් ලගේ මේ ප්‍රජාවේ ජීවිතයත් එක්ක මේ සිනමා කෘතිය විසින් අපිට අභිමුඛ කරන්න.
හොඳයි විදර්ශන, අපි ඊළඟට අවධානය යොමු කරමු මේ නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන්. ක්ලෝයි සාව් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙවර ඔස්කා සම්මානය දිනා ගන්නවා. ඒ වගේම ඔබ සඳහන් කළ ආකාරයට පළමු ආසියාතික කාන්තාව විදිහට තමයි ඇය ඉතිහාසගත වෙන්නේ ඔස්කා සම්මානය ලැබපු. ක්ලෝයි සාවෝගේ සිනමාකරණය පිළිබඳවත් අපි මෙහිදී කෙටියෙන් විග්‍රහයක් කරමු.
ඔව්, මම හිතනවා ඒ ක්ලෝයි සාවෝ කියලා කියන්නේ ඒ කියන්නේ චීනයේ උත්පත්තිය ලැබලා ඊට පස්සේ බ්‍රිතාන්‍ය හරහා ඇමරිකාවට සංක්‍රමණය වෙච්ච තරුණියක් කාන්තාවක්. ඉතින් ඇයගේ සිනමාව ඇතුලේ මම දකිනවා එකක් ඇය ඉතාම ශූර විදියට ඇය සමත් වෙනවා මේ මේ චිත්‍රපටියේ මූලික තේමාවට අපිට කියන්න පුළුවන් මේකේ තියෙන යටිපෙළ. ඒ කියන්නේ අර සංචාරක අස්ථාවර ඒ ජීවිතය. මෙන්න මේ ජීවිතයේ මෙන්න මේ ගමන මෙන්න මේ චලනය ආවරණය කරගත්ත සිනමාකරණයක් මේ චිත්‍රපටියේ පුරාම අපිට පේන්න තියෙනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටියේ රාමුකරණය එකතරක නතර වෙලා නැහැ. රයිට්. ඒ වෙනුවට අපිට පේනවා ඊටාම විචලනය වෙන. නැත්නම් එකිනෙකට ඒ කියන්නේ විශාල වශයෙන් චලනය වෙමින් වෙනස් වෙමින් යන රූප රාමු සමුදායක් සහ ආඛ්‍යානයක් තමයි අපිට චිත්‍රපටියේ පේන්න තියෙන්නේ. ඒකම අපිට පේනවා මේ ෆර්න්ගේ චරිතයේ හුදකලාව. මේ හුදකලාව සිනමාපටයක් තුළ නිරූපණය කිරීමේදී හුදු ඒකාකාරීත්වයක් ඇති නොවන ආකාරයකට මේ හුදකලාවත් එක්ක ආත්මීයව ප්‍රේක්ෂකයාට බද්ධ වෙන්න පුළුවන් විදියට කොහොමද සිනමාත්මක වපසරිය නිර්මාණය කරන්න කියන එකේදී මම හිතනවා ක්ලොයි ෂාවෝ සමත් වෙලා තියෙනවා කියලා. අනිත් පැත්තෙන් මම හිතනවා සාමූහික ජීවිතය සහ සාමූහික ජීවිතය තුළ විඳින නිදහස වෙන්න මේ කාරණා පිළිබිඹු කිරීමේදී ක්ලොයි ෂාවෝ සමත් වෙලා තියෙනවා. මේ සිනමාවේ තියෙන ඒ කියන්නේ මූලික තාක්ෂණික සහ මූලධාර්මික ලක්ෂණ මේ ආරක්ෂා කරගෙන මේ සිනමාත්මක යම් කිසි ආකාරයකට අපිට කියන්න පුළුවන් ඒ මන්දගාමි සිනමා ආකෘතියක් වුණත් ඒ මන්දගාමි සිනමා ආකෘතිය තුළ අපිව මේ චිත්‍රපටියෙන් ගිලිහෙන්නේ නැතුව ඒ චිත්‍රපටියේ තියෙන මනෝභාවයට අපිව ඒ බද්ධ කරගෙන මේ අපිව දිගටම අරගෙන යන්න පුළුවන් යම් කිසි ආකාරයකට සිනමාත්මක චින්තනයක් රොයිසාවෝ අතින් නිර්මාණය වෙලා තියෙනවා. ඒක අපූර්වයි. මොකද මේ අලුත් මේ ඊට කලින් මේ චිත්‍රපට නිර්මාණය කළා තියෙනවා. හැබැයි මං හිතනවා මේ කියන්නේ මේ ආසියාවෙන් ආපු අලුත් මේ සිනමා අධ්‍යක්ෂවරියක් විදියට මං හිතනවා ඇයට මේ සිනමා පරිචය සිනමා විඤ්ඤාණය සාහිත්‍යාම හොඳින් පිළිදලා තියෙනවා. ඌ මේ අය ඒක ඉගෙනගෙනක් තියෙනවා. ඒකම ඇයි කියනවා ඇයට විශේෂයෙන්ම මේ කියන්නේ වොන්කාවයිගේ සිනමාව ඒ වොන්කාවයිගේ සිනමාවත් ඇයට බලපාලා තියෙනවා කියලා. හැපි ටුගෙද වගේ චිත්‍රපටයක් එයාට ලොකු ආවේශයක් වුණා කියලා ක්ලොයි ෂාවෝ එක වෙලාවක කියනවා. එතකොට මෙන්න මේ වගේ චීනයේ ආසියාව සහ ඇමරිකානු සිනමාවේ නැත්නම් අපි කියන පුළුවන් ඒක හොඳ සිනමාවේ ඒ සිනමාත්මක ලක්ෂණ ඒ වඩා හොඳින් ධාරණය කරගෙන ඒවා ඉගෙනගෙන සහ සිනමාත්මක රාමුවක් අපි කොහොමද මිනිස්සුන් තුළ මේ චින්තනයක් විදියට හැඟීමක් විදියට ගොඩනගන්නේ කියන අවබෝධයත් එක්ක තමයි මේ චිත්‍රපටයේ සාක්ෂි දරනවා. ඒ කාරණා සම්බන්ධයෙන් ක්ලොයි ෂාවෝට හැකියාවක් නිපුණතාවයක් තිබුණා කියලා. දැන් ඊට පස්සේ මම හිතුවා ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා මේ චිත්‍රපටියේ මේ. ඒ කියන්නේ ඇමරිකානු ඇකඩමි අවෝඩ් සම්මානට පාත්‍ර වුණාට පස්සේ පාත්‍ර වෙන දවසේ හවස්වරුවේ දැන් චීනයේ ඒ කියන්නේ මේක ඩිජිටල් සහ අනෙකුත් චීනයේ තිබෙන නිල මේ මාධ්‍යවල සහ වෙබ්සයිට් වල යම්කිසි ආකාරයකට ඇයට සුබපතීමේ ඒ කියන්නේ කමෙන්ට්ස් මොකද ඒ දවසේම රාත්‍රියේ එක දිගට මේ වැටිලා තියෙනවා. නමුත් ඊළඟ දවසේ දහවල වෙනකොට චීනයේ ඒක නිල කොමියුනිස්ට් පක්ෂයේ පාලනය විසින් ඔවුන් විසින් පාලනය කරන මොකද ඩිජිටල් ප්ලට්ෆෝම් එකක් තමයි චීනේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා චීනයේ මාධ්‍ය සම්පූර්ණයෙන්ම කොමියුනිස්ට් පක්ෂයෙන් පාලනය වෙනවා සහ චීනයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල වාරණයක් තියෙනවා. ඒකම ඩිජිටල් විදියට අපි හඳුරගන්න මේ අපිට තියෙනවනේ දැන් යම් කිසි ආකාරයකට යම් කිසි මේ ඩිජිටල් විවෘතකමක් මේ. හැබැයි අපිට පේනවා චීනයේ වෙන්නක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒතකොට චීනයේ සියල්ලම ඉතාම දැඩි සුපරික්ෂාවට ලක් වෙනවා. එතකොට මෙන්න මේ ක්ලොයි ෂාවෝ සම්බන්ධයෙන් මුල් කාලවලදී මේ ඇය ඊට කලින් ලබාගත් ඇතැම් තැන්වලදී ඇයව සදාහන් කරලා තිබුණත් සහ ඇයගේ මේ සම්මානය ගත රාත්‍රියේ තිබුණු ප්‍රකාශන මේ සියල්ල මකා දැමීමක්, ඉතාම දැනුවත් මකා දැමීමක් කොමියුනිස්ට් පක්ෂ පාලනයේ සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ඒ කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන සම්මාන උළෙලකින් චීන කාන්තාවක් ඉහළම සම්මානයට පාත්‍ර වීම පවා චීනයේ පාලන තන්ත්‍රයට බාරගන්න බෑ මේ තියෙන ආර්ථික දේශපාලන තරඟය නිසා. රයිට්. ඔවුන්ට අනුව ක්ලොයි ෂාවෝ හැමති චීන කාන්තාන්ට චීනය මේ ඇමරිකානු සාක්කුවට වැටීමක් විදියට තමයි ඔවුන් අඳුරගන්නේ. මම හිතන්නේ ඒකත් අපි අද මේ කතාවේදී මේ ප්‍රධාන වශයෙන් සලකුණු කරන්න ඕනේ. මෙන්න මේ කියන්නේ තමන්ගේම මව් රටේ තියෙන ඒ සැලකිල්ල නම් ඇයට ලැබුණ නෑ විතරක් නෙමෙයි, මේ ඇයට ලැබිච්ච සංවාදයේ මේ සම්මානය පිළිබඳව ඒ කියන්නේ කිසිදු සුබපැතීමක් හෝ කිසිදු ගණන් ගැනීමක් තවමත් චීනේ සිද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ චීනයේ තිබ්බ ප්‍රධාන වෙබ්සයිට් වල පවා නැත්නම් ප්‍රධාන නිවුස් මැගසින් වල පවා දැන් ඇය පිළිබඳ සඳහනක් නැහැ. ඇය පිළිබඳව තියෙන ඒ කියන්නේ මතකයන් මකා දමපු මේ චීනයක් තමයි අපට අද දක්නට ලැබෙන්නේ. මම හිතනවා ඒකත් මම සඳහන් කළ යුතුයි කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මෙවර SPS සිංහල ගුවන් විදුලියේ නුදුරු සිනමා විශේෂාංගයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වුණු 93 වෙනි ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය සම්බන්ධයෙන් අපිත් සමඟ සම්බන්ධ වුණේ මේ කතා බහට ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ කතා බහ ගෙනාවාට. අපි හෙනම් ලබන මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකු පිළිබඳව නුදුරු පැත්ත විග්‍රහ කරන්නට නුදුරු සිනමාවෙන්. සුබ දවසක්, ආයුබෝවන්.
නුදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.